මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමස්කාරය කියන ආදිවස්තුංග සීල සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අනන්ති භෝගාදුම්මේධං නොවේ පාරගවේසිනෝ. භෝගතණ්හායදුම්මේධෝ හන්ති අන්නේව අන්තනං. සදහවත් පින්නතුනි, භවභෝග සම්පත්තිය ලැබීම සාමාන්‍ය ලෝකයේ සැලකෙන්නේ වාසනාවක් භාග්‍යයක් හැටියට. නමුත් ඒ වස්තු තණ්හාවෙන් මැඩුණු අඥාන පුද්ගලයා ඒ සම්පත්තිය තුලින්ම විපත්තියක් මතු කර ගන්නවා. වස්තු තණ්හාවත් මසුරු මලකඩත් ඇති හිතක් ඇති පුද්ගලයා අනුන් විසින් තමන් විනාශ කරන්න වගේ තමන්ම විනාශ මුඛයට පාත්‍ර වෙනවා ඒ මසුරු බව නිසාම. ඒක නිසා තමයි ඒ මලකඩක් හැටියට ධර්මයේ මසුරුකම දක්වලා තිබෙන්නේ. මලකඩ තුලින් සිත අපිරිසිදු වෙනවා, අකර්මණ්‍ය වෙනවා. ඒ විදිහට ඒ මසුරුකමෙන් ජීවිතය විනාශ කරගෙන එහෙම නැත්නම් තමන්ගේ දියුණුව නැති කරගත්තු කෙනෙකු පිළිබඳ කථාන්තරයක් තමයි අද මාතෘකා කළ ගාථාවට නිදාන කතාව හැටියට දක්වලා තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක අසේන දිකොසල් රජතුමා එක දවසක් දා මද්දහන වෙලාවේ බුදු පියාණන් වහන්සේ දැකීමට ආවා. බුදු පියාණන් වහන්සේ ඇසුවා, මොකද මහරජා මේ මද්දහන වෙලාවේ අවේලාවේ ආවේ කියලා, කොහේ ඉඳලාද ආවේ කියලා. එතකොට රජුරුව කියනවා, මේ සවැත් නුවර සිටානන් කලුරිය කළා, දරුවන් නැති නිසා ඒ වස්තුව රාජ සන්තක කරලා රජගෙට යවලයි ඒකට සංවිධාන කරලයි මම මේ ආවේ කියලා. ඒ සිටානන්ගේ ජීවිත ප්‍රවෘත්තිය ගැනත් යමක් ප්‍රකාශ කරන රජුරුවෝ ඒ සිටානන්ට රන් මිලම 30 ලක්ෂයක් විතර තියෙනවා. හිදී ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ, ඒ තරමට විශාල ධනය. එහෙම තිබුණාට මොකද මේ සිටානන් දිනපතා ආහාර හැටියට ගත්තේ නියුඩු හාලේ බතයි, කාඩි හොද්දායි, වස්ත්‍ර හැටියට ඇන්දේ තුන් කඩක් ඇති හන වැහැරි රෙද්දක්, ගමන් කළේ දිරාගිය රථයකින් පත්කුඩයක් යටින්. ඒ විදිහේ දුක්ඛිත ජීවිත පැවැත්මක් ගත කරයි කියලා එහෙම ප්‍රකාශ කරාම බුදු පියාණන් වහන්සේ ඒ සිතානන්ගේ විපරීත ජීවිත රටාවට හේතු වුණු අතීත කර්ම එකින් එක මේ විදිහට ප්‍රකාශ කරනවා. මහරජා සිතානන් අතීත භවයක ඒත් සිටු තනතුරක් වගේ සිටුවරෙක් වගේ ඉන්න අවස්ථාවක තගරසිකී නමැති පසේබුදු රජාණන් වහන්සේ ඒ සිටු නිවසට පැමිණියාම මේ සිතානන් තමන්ගේ ඒ ගෙදර අයට විධාන කළා මේ ශ්‍රමණයාට පිණ්ඩපාතය දෙන්න කියලා. තමන් ආසනෙන් නැගිටලා ගියා. ඒ පිණ්ඩපාතය දුන්නට පස්සේ හිතේ පසුතැවිල්ලක් ඇති වුණා. මේ ආහාර ටික මට මේ 16කට කම්කරුවෙකුට දුන්නා නම් වැඩක්වත් ගන්න තිබුණායි, මේ ශ්‍රමණයාට දීමෙන් අපරාධයක නාස්ති වුණා කියලා වගේ පසුතැවිල්ලකුත් ඇති වුණා. ඊළඟට තවත් ඒ විදිහෙම ඒ සිතානන්ගේ ඒ ජීවිතයේදීම සිද්ධ වුණ සිද්ධියක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තමන්ගේ සහෝදරයාගේ එකම පුත්‍රයා මැරුවා ඒ ධනය අයිති කරගන්න. ඒ කියන්නේ සහෝදරයා මිය ගියාට පස්සේ ඒ දරුවා විතරයි ඉන්නේ. දරුවා මැරුවා ඒ ධනයත් තමන් සතු කරගන්න. ඒ බරපතල කුසලයක්. එහෙම කියලා ඒවයි විපාක වශයෙන් ප්‍රකාශ කරනවා. අර ඒ සිතානන් පසේබුදු රජාණන් වහන්සේට පිණ්ඩපාතය දෙන්න කියලා කියාපු වචනේ ආනිසංශ ශක්තියම කොයිතරම්ද කියතොත් 7 දෙවිලෝ උප්පන්නයි, 7 මේ සවැත් නුවරම සිටු තනතුරත් ලැබුවයි. ඒ වචනේ මාත්‍රේම කුසලයට. නමුත් අර පසුතැවිලි වීම නිසා ඒ කුසලය අපිරිසිදු වුණා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ සිටු තනතුර ලැබුණත් ඒ වස්තුවෙන් ප්‍රයෝජන නොගෙන ආහාර පාන, වස්ත්‍ර, යාන වාහන පිළිබඳව ඒ වයින් ප්‍රයෝජනය ගන්න තරම් හිත කියන්නේ නැති තත්ත්වයක්, පංචකාම සම්පත්තියට සිදෙන නොමෙන තත්ත්වයක් වගේ ඇති වුණාය අර ලෝභකම නිසාම. ඊළඟට ඒ වගේම අර තමන්ගේ සහෝදරයාගේ පුත්‍රයා මැරිවීම නිසා, කුඩා දරුවා මැරිවීම නිසා වර්ෂ 100 ගණනක්, 100,000 ගණනක්, ලක්ෂ ගණනක් නිරයේ පැසිලා එහි විපාක අවශේෂ වශයෙන් මේ විදිහට 7 අපුත්‍රකව දරුවෙක් නැතුව තමන්ගේ ඒ සිටු සම්පත් සියල්ල රජගෙදරට යන විදිහට ජීවිත තත්ත්වයක් ලැබුවා කියලා බුදු පියාණන් වහන්සේ ඊළඟට වදාරනවා. ඒ මෙන්න මේ සිටුවරයා ඒ අතීතයේ කළ පින දැන් අවසానයි, අමුතුවෙන් පින් රැස්න කර නිසා මේ අවස්ථාවේ මහා රෝරුව නිරයේ පැසෙනමයි කියලා. මේ විදිහට කර්මානුරූපව භයානක තත්ත්වයකට ගිය ආකාරය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරාම රජුරෝ වෙනස් භාග්‍යතුන් වහන්සේ මේක කොයිතරම් අවාසනාවන්ත දෙයක්ද, අරතරම් වස්තුවක් තිබෙද්දිත් ඒක Taman භුක්ති විඳෙත් නැතේ, බුදු පියාණන් වහන්සේ මේ තරම් ළඟින් දෙද්දී පින් දහම් සඳහා යෙදුවෙත් නැතේ කියලා කිව්වහම තමයි බුදු පියාණන් වහන්සේ එසේ මහරජ භෝග තණ්හාව ඇති තැනැත්තා මේ විදිහට තමාම විනාශ කරගන්නවයි නිවනට හිත යොමු කරන්නේ නැtei කියලා ඒ විදිහට ඒ අදහස දෙමින් අර අපි ප්‍රකාශ කළ ගාථා ධර්මයේ වදාලා අනන්ති භෝගා දුම්මේධං නොවේ පාර ගවේසිනෝ දුම්මේධ කියලා කියන්නේ අඥාන පුද්ගලයාව ඒ වස්තුන් ඒ භවභෝග සම්පatti අඥාන පුද්ගලයාව මරත් නසත් කියන එකයි. ඒ වස්තුවට වස්තුව විසින් විනාශ කරනවා කියන එකයි. නොවේ පාර ගවේසිනෝ නමුත් නිවන් සොයන තැනැත්තා ඒ විදිහට භවභෝග සම්පත්තියෙන් විනාශයටපත් වෙන්නේ නැත. ඊළඟට භෝග තණ්හා යදුම් මේදෝ හන්ති අඤ්ඤේව අත්තන. භෝග තණ්හාව නිසා භවභෝග සම්පත් පිළිබඳ තණ්හාව නිසා ඒ මෝඩ පුද්ගලයා අනුන් තමන් නසන්නාක් මෙන් තමාම විනාශය වුණා ගන්නවා කියලා බුදු පියාණන් වහන්සේ ඒ ගාථා ධර්මයේ වදාලා. එතකොට මේ කථාන්තරය ආශ්‍රයෙන් අපට ඊටාත්ම වටිනා කාරණා රාශියක් මතු කර ගන්න පුළුවන්. මේ සදහවත් හැම බෞද්ධ පින්වතුන්ම කල්පනා කරන්න ඕන තමන්ට පින්වතා කියලා කියන්නේ මොකද කියලා. මේක අපි පොදු ව්‍යවහාරයක් පින්වතා කියලා හඳුන්වන්නේ. පින්වතා කියලා කියන්නේ පින් නැති තැනැත්තා. එතකොට පින් වශයෙන් සැලකුවාම මූලිකව මේ ශාසනයේ පළමුවෙන්ම ගැනෙන එක තමයි මේ දානමය පුණ්‍ය කර්මය. පින්වතුන් හොඳට දන්නවා ඒක. ඒ පුණ්‍ය ක්‍රියා වස්තු දක්වන තැනත් දාන සීල භාවනා සතර සංග්‍රහ වස්තු දක්වන තැනත් ඒ විදිහට දාන ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතාව ওই විදිහට පාරමිතා ධර්ම අතරත් මුල් තැන දසපින් කිරියවත් කියලා කියන පුණ්‍ය ක්‍රියා වස්තුන් අතරත් දාණය මුල හැම තැනම මේ මූලික ශික්ෂණයක් හැටියට දාණය දක්වනවා. ඊළඟට මේ දාණය පිළිබඳව මේ පින්වතුන් නිතර අහලා තිබෙනවා. දානයක් මහත්ඵල මහානිසංස දීමට තුන්සිත පහදා දන් දිය යුතු බව. තුන්සිත කියලා කියන්නේ දන් දීමට කලින් ඇති කරගන්න චේතනාවත් දෙන අවස්ථාවේ හිතේ බලපවත් වන තත්ත්වයක් සිටිවිල්ලත් දුන්නට පස්සේ ඒ ගැන සමන් දක්වන ආකල්පයත් ඒ සිටිවිල්ලත් මේ තුනම සම්පූර්ණ වුණාම තමයි ඒ අංග සම්පූර්ණ ඒ මහත්ඵල මහානිසංස දානයක් හැටියට සැලකන්න පුළුවන් වන්නේ. දැන් මේ කථාන්තරය ආශ්‍රයෙන් අපට පේනවා අර සිටුවරයා යම් කිසි සුළු නමුත් සොම්නසක් නිතා තමයි අර පිණ්ඩපාතය දෙන්න කියලා විධාන කළේ. සියතින් දුන්නේ නැහැ නමුත් දානිය දෙන්න කියලා විධාන කළා. ඒකේ කොයිතරම් ආනිසංස තියෙනවද කියන එක මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. ඒක අනුව අර ඒ දානිය ගැන කියනකොට තවත් දාන සම්පත්තිය පිළිබඳව කාරණා තුනක් නිතර අහන්න ඇති. දායක සම්පත්තිය, දෙය ධර්ම සම්පත්තිය, ප්‍රතිග්‍රාහක සම්පත්තිය කියන කාරණා තුන. එතනත් ඒ දායකයා ඒ දන් දීම පිළිබඳ චේතනාවේ ශ්‍රද්ධාවේ පිරිසුදුකමක් තියෙන්න ඕන. දාන වස්තුවත් ඒ විදිහේ ප්‍රණීත දෙයක් වෙන්න ඕන. ඊළඟට ප්‍රතිග්‍රාහක සම්පත්තිය කියලා කියන්නේ පිළිගන්නා පක්ෂයේ ගුණ සම්පත්තිය. ඒ අනුව අර පසේබුදු රජාණන් වහන්සේට දානිය දෙන්න කියලා කියාපු ඒ විධාන කරපු වචන ටිකටමත් අර සත්වරක් දිව්‍ය ලෝකෙ උත්පත්තියත් සත්වරක් සිටු තනතුරත් ලැබීම ගැන කල්පනා කරනකොට අපිට පේනවා අර ප්‍රතිග්‍රාහක සම්පත්තිය කොයිතරම් බල සම්පන්නද කියලා දානියක් මහත්ඵල මහානිසංස වෙන්න. එතකොට ඒ වගේම දැන් අර මූලික කාරණය මෙතන අර සිත අපිරිසිදු වීමයි. ඒ ගැන කල්පනා කරලා බලනකොට දැන් අර තුන් සිත කියලා කියන එක තෝරනවා ධර්මයේ ගාථාවකින් තෝරනවා. පුබ්බේව දානා සුමනෝ දදං චිත්තං පසාදයන් දත්වා අත්තමනෝ හෝති ඒසා යඤ්ඤස්ස සම්පදා කියලා. යඤ්ඤ කියලා කියන්නේ තන දාණය. දාණය සම්පත්තිය සම්පූර්ණ වීමට ඕන කරන කාරණා තුනක් හැටියට දානයක් දීමට කලින් සොම්නසක්. සොම්නසක් සතුටක් ඇතිවයි යම් කිසි දෙයක් දෙන්න කලින් ඒ සොම්නසක් තිබෙනවා. දදං චිත්තං පසාදයන් දෙන අවස්ථාවේ පැහැදීමක්. ඒ දෙන පුද්ගලයා පිළිබඳව යම් කිසි ප්‍රසාදයක් පැහැදීමක් ඇති කරගන්නවා. දත්ත ආත්මනෝ හෝති කියලා කියන්නේ දුන්නට පස්සේ තුටු පහටු වීමක් තියෙනවා. දැන් අර සිටුවරයට ඒ තුටු පහටු වීම වෙනුවට ඇති වුණේ විපිලිසර කියලා කියන පසුතැවිල්ලයි. ඒක Tamanට උණු පාඩුවක් හැටියට සැලකුවා. ඒක නිසා පින කිලිටු වුණා. එතකොට මේකට අර ඒ పూర్ව චේතනාව, මුංචන චේතනාව, අපර චේතනාව ආදී වශයෙන් ඕවා විග්‍රහ කරලා දක්වනවා. මේ සිත ආරක්ෂා කර ගැනීම වටිනාකම දාන ආදී පින්කම් කිරීම, කොයි පින්කමක් කිරීමේදී පවා තම තමන්ගේ සිත දිහා ඒ පූජා කරන වස්තුව දිහාම බලාගෙන ඉඳලා ඒකේ වටිනාකම අනුව තමන්ගේ දානීය වටිනාකම සොයනව නෙවෙයි මේ ධර්ම කාරණා අනුව කල්පනාකාරී වෙන්න ඕන. තමන්ට නොපෙනෙන මේ හිත නොපෙනෙන කියලා කියන්නේ පිට ආයතන පෙනෙන්නේ නැහැ. දාන වස්තුව ලොකු දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක පූජා කරන්නේ පොටු හිතකින් නම් පොඩි හිතකින් නම් එහෙම නැත්නම් වැරදි අදහසකින් නම් වැරදි බලාපොරොත්තුවකින් නම් ඒක කුසලයක් වන්නේ නැහැ. ඉතින් මෙතන ඒක ආශ්‍රයෙන් අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. සිත ගැන සැලකිලිමත් වීම දාන ආදී පින්කම් පිළිබඳව. ඉතින් ධර්මයේ දක්වන එකක් තමයි මේ මසුරු මලකඩ කියන වචනේ ගැන හුඟක් හිතන්න වටිනවා. බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ඔය මලකඩ වශයෙන් සත්වයන්ගේ හිත්වලට එන අවස්ථාව දක්වන තැන මච්චේරං දදතෝ මලං කියලා. දන් දෙන පුද්ගලයාට තියෙන මලකඩය තමයි මසුරුකම. මොකද ඒකට මලකඩයක් කියලා කියන්නේ අපි දන්නවා දැන් ලෝහ භාණ්ඩයක් විනාශ වෙලා යන්නේ මලකඩ වලින්. ඒ ලෝහ භාණ්ඩයක මලකඩ ඇති වුනහම ඒක නිතිපතායක සුද්ධ කරේ නැත්නම් අන්තිමට මලකඩ ගොඩක් බවට පත් වෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් දොරක් උනත් සරණීරු මලකඩ කාලා තියෙනවනම් ඒ දොර හරියට එහාට මෙහාට කරන්න බෑ, අරින්න වහන්න බෑ. ඒක අකර්මණ්‍යයි, ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේ සිත අකර්මණ්‍ය වෙනවා. කොටිම කියතොත් දන් දීමට අතසිත යොමු වෙන්නේ නැහැ. අතසිත නැමෙන්නේ නැහැ මසුරු කම එනකොට. මසුරු මලකඩය කියලා කියන්නේ ඒකයි. ඒක තුලින් සිතේ තියෙන දීප්තියක් නැති වෙනවා. සිත පටු වෙනවා. දැන් කොයිතරම් සමාජයේ පොහොසතෙක් හැටියට සැලකුවත් දැන් ධනවත්කම පොහොසත්කම අපි අර කෙනෙකුගේ වත්කම අනුවයි හිතන්නේ. නමුත් එතන ඒ පුද්ගලයාගේ ඇතුළත බලනවා නම් අන්ත හීන දුගී තත්ත්වයේ කෙනෙකුගේ හිතයි ඒ මලකඩ නිසා ඒ බඳු හිතකුයි ඒ මසුරු පුද්ගලයා තුළ තිබෙන්නේ. පොහොසතා කියලා කියන්නේ, පොහොසත්කම කියලා කියන්නේ හැකියාව, පුළුවන්කාරකම. අපොහොසත් කියලා කියන්නේ බැරිකම. එතකොට ධනෙම නෙවෙයි පොහොසත්කම වනින්නේ, අර කියාපු පරිත්‍යාග ගුණයෙන්, ත්‍යාග ගුණයෙන්, දාණයට සිත නැමෙන ප්‍රමාණයෙන්. අන්න ඒක අනුව අපිට හිතා ගන්න පුළුවන් වස්තු තිමුණු පළියට ඒක අතීත පින නිසා තමයි ලැබෙන්නේ. නමුත් ඒක පරිහරණයේදී තමන් අන්ත දුගියෙක් තත්වයට පත් වෙන්න පුළුවන් අර මසුරු මලකඩ කියන භයානක මලකඩ ආවොත් හිතට. ඒක නිසා ඒකෙන් ආරක්ෂා වීමට අවශ්‍ය බව මෙන්න මේ කථාන්තර තුලින් අපට පැහැදිලි වෙනවා. මේ කථාන්තරය තුලින් ඊළඟට ඒ වගේම තමයි දැන් මේ පරිත්‍යාගය දැන් මේ මසුරු මලකඩින් ඉවත් වෙලා දන් දීම නිසා පිනක් සම්පූර්ණ වෙනවා. ඒ පිනේ ආනිසංස වශයෙන් තමයි අර විදිහට දෙව්ලෝ මනුෂ්‍ය ලෝක ආදී සම්පත් සිටු සම්පත් ආදී ලැබෙන්නේ. එපමණක් නොවේ දානීය ඇති යඹුරු වශයෙන් බලනවා නම් ඒකේ ආනිසංසය ඒක දක්වන්න පුළුවන් අර ත්‍යාග ගුණය කියලා. දැන් මේ පින්න තුන අහලා තිබෙනවා සප්ත ආර්ය ධන කියලා කියනවා. විශේෂයෙන්ම ඒ ලෝකෝත්තර තත්ත්ව ලැබූ අය තුල තිබෙන ධන හතක් දක්වනවා. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ථප්පියං ධනං, සුත ධනං, චාබෝච, පඤ්ඤාවේ සත්තමං ධනං කියලා සද්ධාව, සීලය, හිරියොත්ථප් කියලා කියන පාපයට ඇති ලැජ්ජාව සහ භය, ඊළඟට ධර්ම ශ්‍රවණයෙන් ලබා ගන්න වූ අවබෝධය, ඊළඟට පරිත්‍යාගය, පරිත්‍යාග ශීලීත්වයත් ඒකත් ධනයක් හැටියට දක්වනවා, ආර්ය ධනයක් හැටියට. අවසාන වශයෙන් ප්‍රඥා ධනය. මොකද පරිත්‍යාගයේ ධනයක් හැටියට කියලා කියන්නේ දැන් මේ පරිත්‍යාග චේතනාව දිනු නොකරගත්තු පුද්ගලයා එදිනදා ජීවිතයේ යම්කිසි ආපදාවක්, විපත්තියක්, තමන්ගේ වස්තුවක් හොර සතුරන්ට හරි වෙන ආකාරයකින් හරි හිමිවීමෙන් විනාශ වෙලා ගියොත් හිත හදාගන්න බෑ. හිත හදා ගැනීමේ ශක්තිය නෑ. අර පරිත්‍යාගයේ ගුණය පුරුදු කර කෙනාට හිත හදාගන්න පුළුවන්. ඒක අර දාන චේතනාව තුලින් ඇති කරගත්තු අතහැරීමේ ශක්තිය තුලින් හිත හදාගන්න පුළුවන්. අන්න ඒකයි අවසානයේ තමන්ට මෙලෝ වශයෙන් දිට්ඨධම්මික වශයෙන්ම ලැබෙන ආනිසංසය තමයි දානේ ත්‍යාග කියන ධනෙ. අන්න ඒක හොඳට හිතට එකතු කරගත්තොත් මේ බොහෝ දිනා මේ කාලය අහන එකක් තමයි ඔය දන් දුන්නයි කියන එකට ඔයි විපාක කවුද ඔකේ දකින්නේ, ඔය කියන්න පුළුවන්ද දන් දීමේ විපාකයක් තිබෙනවද, එහෙම නැත්නම් තවත් විදිහකට මේ පින් කිරීමෙන් සසර වැඩෙනවා. එනොයුත් විදිහේ මතිමතාන්තර තිබෙන යුගයක කල්පනා කරලා බලන්න ඕන දන් දීම තුලින් තමන්ගේ සිත පිරිසිදු වෙන ආකාරය. අර කියාපු විදිහට මලකඩ දැන් දී පින්නතුන් වස්තු සම්භාරයක් එක්කයි ජීවිතය ගත කරන්නේ, මිල මුදල් හැම එකක් එක්කම. එතකොට ඒවා එක්ක ජීවිතය ගත කරනකොට ඉබේම සිතේ ඇති වෙන කිලිටක් තමයි දැන් අපි තණ්හාව කියලා කියන වචනේම තවත් කොටස් තමයි ලෝභකම, මසුරුකම, කුම්මැහිකම ආදී වශයෙන් සමාජයේ දක්වන අර ඊටාත්ම පහත් දීන තත්වයට ගිය තණ්හාවයි. ඒ තත්වයට යන්න ඉඩ තිබෙනවා Taman නිතිපතා දන් දීම ආදී පුරුදු නොකළොත්. දන් දීම කියන එකත් ලෝකමාන්නයට පිනුමිට කරන දෙයක් නෙවෙයි. අර කියාපු කාරණා සම්පූර්ණ වෙන ආකාරයට පූර්ව චේතනා, මුංචන චේතනා, අපරචේතනා කියලා කියන ඒ තුන් තැනම සිත පහදාගෙන, තුන් සිත පහදාගෙන දෙන්න ඕන. ඒ වගේම තමනුත් අර නියම දායකෙක් හැටියට සීල සම්පන්නව, ශ්‍රද්ධාව ඇතිව දෙන්න ඕන. දෙන දාන වස්තුවත් කිසි කරලා දාන එකක් හැටියට නෙවෙයි, ඒක සුසු ආකාරයෙන් සකස් කළා. ඊළඟට අනිත් කාරණේ නම් ප්‍රතිග්‍රහක පක්ෂයේ තිබෙන එකයි. ඒකට බොහෝ දෙනෙක් කියන එකක් තමයි දැන් ආර්ථික පීඩණිය නිසා, ආර්ථිකයේ දුර්වලකම නිසා අපිට දෙන්න තරම් දෙයක් නැහැ කියලා. දෙන්න තරම් දෙයක් නැති තරමටම ඉතාම දුර්ලභයි. නමුත් හොඳ දානයක් හොඳ ආනිසංස සම්පන්න දානයක් වීමට ගන්න තරම් කෙනෙක් නැතිවීමත් තවත් භයානක විදියට ඒක අර ආර්ථික පරිහානිය වගේම ධාර්මික පරිහානිය තුලින් ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් දානයක් මහත්ඵල මහානිසංස වෙනවා. අර ගුණ සම්පත්තියෙන් වැඩි වීම දැන් ඒ ගුණ සම්පත්තිය කියන්නේ විශේෂයෙන්ම ලෝකෝත්තර ගුණ සම්පත්තිය බුදු පසේ බුදු රහත් දැන් අර මේ කියන පසේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ දෙවෙනි ශ්‍රේෂ්ඨතම පුද්ගලයා. ඒක තුලින් අපිට හිතා ගන්න පුළුවන් දානි දෙන පින්වතුන් සැලකිලිමත් වෙන්න ඕන තම තමනුත් අර විදියේ ගුණ සම්පත්තියෙන් තමන්ගේ ප්‍රමාණයෙන් ලෝකෙට පින් කෙත්වීමට සාමාන්‍යයෙන් අර ධර්මයේ සඳහන් වෙනවා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා සංඝයා වහන්සේලා පිළිබඳව සංඝයා වහන්සේලා කියලා කියන්නේ බාහිර ස්වરૂපය නෙවෙයි අර කියාපු ආධ්‍යාත්මික ගුණ සම්භාරය. ඒ ගුණ සම්භාරයෙන් පිරිහුණු තැන අර කියාපු පින් කෙත් ස්වභාවයකුත් නැහැ. අන්න ඒක නිසා තම තමනු ගිහි හොයවා පැවිදි හොයවා අර කියාපු ලෞතුරු ගුණ සම්පත්තිය ලං කර ගැනීමෙන් තමයි අනිත් අයටත් දාන සම්පත්තිය මහත්ඵල මහානිසංස කරන්න පුළුවන් විදිහේ ශක්තියක් ඇති කරගන්න පුළුවන් වන්නේ. එතකොට ඒ වගේම මේ ධර්මයේ තිබෙනවා දැන් මෙතන මේ කියාපු කතාන්තරයේම තියෙන බුදු පියාණන් වහන්සේ කියාපු කාරණයක් තමයි අර සිටුවරයා. අතීතයේ පින් වල විපාක විඳලා අවසාන කළා අලුතෙන් පින් රැස් කරන්න උනන්දු වුණේ නැහැ. ඒක මේ පින්නතුන්ට තේරෙනවා. දැන් අර ගෝවිතන් කරන මහත්මයෙක් තමන්ගේ අටුවේ තියෙන වී ඔක්කොම බිත්තර වී සහිතව ඔක්කොම කාබාසිනියා කළොත් ඊළඟ සැරේට වපුරන්න වී නැහැ. අන්න ඒ වගේ මෙතනක් වෙන්නේ අර අතීතයේ කරගත්තු පින් ඒවායින් ප්‍රයෝජනෙ ගත්තා මේ දීර්ඝ සංසාරේට ඉදිරියට උපකාර වෙන පින් රැස් කරේ නැහැ. එහි ප්‍රතිඵල භයානක බව අර අපායේ උත්පත්ති පිළිබඳ කථාන්තරෙන් පේනවා. ඉතින් අන්න ඒ තුලිනුත් හොඳ වටිනා පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ඒකට හොඳ පාඩමක් මේ ශාසනයේ ප්‍රඥාවෙන් ඉතාමත්ම ඉහළ බුදු පියාණන් වහන්සේගේ කාලයේ වාසය කළ ඒ විසාකාමහ උපාසිකාව ඒකට හොඳ පාඩමක් ඉගැන්නුවා. සමන්ගෙම මාමණ්ඩිට මේ පින්නතුන් අහලා තිබෙන විසාකාව දී මාමණ්ඩිය තමයි මිගාර සිටාණන්. ඉතින් ඒ විසාකාව විවාහ කළ දෙන සිද්ධ වුණේ මිත්‍යා දෘෂ්ටික කුලයකට. මිගාර සිටාණන් මිසදිටු සිටාණන් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික කෙනෙක් නිගණ්ඨයින්ට එහෙම උපස්ථාන කළ. ඒ ගිහිල්ලා විවාහ වෙලා මුල් දවස්වලම එක දවසක්දා මේ මිගාර සිටාණන් මී කිරි බතක් ඉතාමත්ම රසවත් කිරි බතක් වළඳනවා බොහොම වටිනා ආසනයක ඉඳගෙන රන්තලියක. ඒව අනුභව කරන අතරේ මේ අලුත් ලේලි පවන්සලනවා මාමණ්ඩිට. මෙහෙම ඉන්න අතරේ පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේ නමක් මෙතෙන්ට එනවා. ඒ ගෙදරට එනකොට මේ විසාකාව ඥානවන්තව කල්පනා කළා දැන් සංඝයා වහන්සේ කෙනෙක් වැඩියයි කියලා කියන වචනින් කියන්න හොඳ නෑ. ඒ වෙනුවට කළේ ඒ සංඝයා වහන්සේ පේන ආකාරයට විසාකාව ටිකක් මෑත් වෙලා හිටගත්තා. සිටානනුත් ඔළුව උස්සලා බලලා ඒ භික්ෂුන් වහන්සේ දැක්කට මොකද 아무තු ප්‍රතිචාරයක් නෑ නොදැක්කා වගේ බිම බලාගෙන ආයිත් ආහාර අනුභව කරන්න පටන් ගත්තා. විසාකාව අර භික්ෂුන් වහන්සේට කියනවා ඒ පාළි වචනයක් තියෙනවා දැන් ඔය පිණ්ඩපාතේ වඩින සංඝයා වහන්සේලාට Tamanට දෙන්න දෙයක් නැත්නම් ඒ බඳු අවස්ථාවල් වල ප්‍රකාශ කරන එක්තරා වචනයක් තියෙනවා අතිච්ඡත බන්තේ කියලා. ඒ කියන්නේ වෙන තැනකින් සතුටු වෙන්න මෙතන අපට දෙන්න දෙයක් නැහැ කියන හැඟීම දෙන විදිහේ වචනයක්. ස්වාමීනි මෙතනින් ඉක්ම යන්න වෙන තැනක ලබා ගන්න. මොකද මේ විසාකාව කියනවා මේ අපේ මාමණ්ඩි පුරාණයේ කනවා කියලා. අපේ මාමණ්ඩි පුරාණයේ අනුභව කරනවා. ඒක නිසා ස්වාමීන් වහන්සේ කරුණා කළ මෙතනින් වෙන තැනකට වඩින්න කියලා. මේක අහනවත් එක මිගාර සිටානන්ට බලවත් කෝපයක් ඇති වුණා. මොකද ඒකට හේතුව මේ පුරාණ කියන වචනේ පාලි වචනේ තවත් අර්ථයක් තිබෙනවා. පුරාණ කියලා කියන්නේ අසුචි. එතකොට මේ සිටානන් හිතුවා මට ලොකු මේ පිරිබතක් අනුභව කරන්නේ මේ මගේ ලේලි මා මෙන්න මේ විදිහේ තත්වයකට දාලා තියෙනවා. මම මේ අනුභව කරන දේ පිළිබඳව මේ විදිහේ දෙයක් කිව්වා කියලා ඊළඟට ඒ සේවකයන්ට අණ කළා මේ කිරිබත් නෑකත් අරගෙන යන්න මේ තැනැති මෙතනින් එළවන්න කියලා. එතකොට විසාකාව කිව්වා මම මේක පාටම මේ හරියට අර දාසියක් වගේ අරගෙන ආපු කෙනෙක් නෙවෙයි මාව මේ වැදගත් තැනකින් අරගෙන ආපු කෙනෙක්. ඒ වගේම මගේ මව්පියන් මා විවාහ කළ දෙන අවස්ථාවේ මේ විදිහේ ප්‍රශ්නයක් මන නැගුණාම ඒක පිළිබඳව විනිශ්චයක් කරන්න ඒ උසස් කුලවතුන් 8 දෙනෙකුත් එවලා තියෙනවා. ඒ අයට මේ නඩුව කියන්නේ කියලා කිව්වහම සිටානන් ඒ 8 දෙනා ගෙන්වලා මේ පැමිණිල්ල කළා. මම මෙන්න මෙහෙම ආහාර අනුභව කරන අතරේ මගේ ලේලි මේ විදිහ දෙයක් කිව්වා කියලා. ඔන්න එතකොට මිනිසාකාව තීරුම් කළ දෙනවා මම එහෙම කිව්වේ මෙන්න මේ අදහසිනුයි මගේ අපේ මේ මාමණ්ඩි අතීත පින පුරාණ කියලා කිව්වේ එතන අතීත පින අනුභව කරනවායි අලුත් පින් එකතු කරන්නේ නැtei කියන අදහසිනුයි මම කිව්වේ. එහෙම නැතුව අසුචි කතාවක් නෙමෙයි කියලා. ඉතින් අන්න ඒ කාරණෙන් අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේ ඒ විසාඛාව කිව්ව විදිහේ බොහෝ අය මේ සමාජෙත් ඉන්න පුළුවන්. ඉතින් ඒ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ තමන්ගේ දීර්ඝ සංසාර ගමනට උපකාර වෙන දෙයක් තමයි මේ දාන ආදී පින්කම්. මේවායේ අඩුපාඩුකම් තමයි උනුන්ගේ එදිනදා ජීවිතයේ බලපවත්වන්නේ. ඒ පින්කම් කිරීම පවා හරියාකාර කරන්න ඕන. තමන්ගේ හිත පෙරළෙන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක අධ්‍යයනය කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම ධර්මයේ දක්වනවා තිබෙනවා දෙන වස්තුවේ ලොකුකම අනුව නෙවෙයි දානයේ වටිනකම තිබෙන්නේ ඒ දෙන හිතවිල්ල අනුව. අප්පම්පිචේ සද්ධානෝ දදාති තේනේව සෝහෝති සුඛී පරත්ථ කියලා සුළු දෙයක් වුණත් තමන් ඊටාම දුගියෙක් වෙන්න පුළුවන්. තමන් සුළු දෙයක් වුණත් ලොකු හිතකින් ලොකු සද්ධාවකින් ලොකු පරිත්‍යාග චේතනාවකින් දෙනවනම් මසුරු සිතක් නැතිව අන්න ඒක තමයි මහත්ඵල මහානිසංස වන්නේ. ඉතින් ඒ විදිහට මසුරු මලකඩ ඉවත් කරලා දන් දීමේ ආනිසංසය දක්වලා තිබෙන. ඒ වගේම පින් දහම් අතර මූලිකවම දක්වන එකක් තමයි මේ දානමය පුණ්‍ය කර්මය. කොයි තරම්ද කියතොත් මේ පින්දුන් කොතිකුත් දන්නවා බුදු පියාණන් වහන්සේගේ පාරමිතා අතර දාන පාරමිතාව. දාන පාරමිතාව කියලා කියන්නේ දන් දීමේ අන්තිම කෙළවරටම යනවා. මිනිස්සුන්ට හිතා ගන්නත් අමාරු තරම් ගැඹුරටම මේ දාන සංකල්පය කරා යන කෙනෙක් තමයි බෝධිසත්වයන් වහන්සේ. ඉතින් ඒ දාන පාරමිතාව කියලා කියන්නේ ඒ බාහිර කියන්නේ බාහිර දේවල් පමණක් නෙවෙයි ආධ්‍යාත්මික දේවල් හැටියට සලකන මේ ශරීරයට අයිති ඇසිස් මස් ලේ පවා දන් දීමට තරම් බෝධිසත්වයන් වහන්සේලා මේ දන් දීමට නැඹුරු වෙලා ඒබඳු ඒ බෝධිසත්ව චරිතය පසුබිම් කරගෙන එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි මාතරන් දන් බෙදා දී මේ නැත්නම් දන් දීමේ ආනිසංස දන්නවනම් මේ මිනිස්සෙයින් මේ සත්වෙයින් කිසි දවසක නොදී වෙන කෙනෙකුට නොදී අනුභව කරන්නේ නැත. යටත් පිරිසෙන් තමන් අනුභව කරන්න ගත්තු අවසාන බත් පිඬ අවසාන බත් කට ඒ පවා වෙන කෙනෙකුට නොදී අනුභව කරන්නේ නැත. ඒක බාර ගන්න කෙනෙක් ඉන්නවනම් ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් වන්න තමන්ට තියෙන එක බත් පිඬයි ඒක එහෙම නැත්නම් අවසාන බත් පිඬ ඒක අතට ගන්නකොටම කවුරු හරි යදි එක්කෙනවා ඉල්ලගෙන ඒක දෙනවා. ඒ එහෙම නැත්නම් කටට ගන්න ටික ඒයින් පවා කෙනෙක් යපෙන්න පුළුවන් නම් සත්‍යයක් හරි යපෙන්න පුළුවන් නම් ඒක අරගෙන දෙනවා. ඒ තරම් දානියානි සංසබුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒක නොදන්න නිසායි මේ සත්වයින්ගේ සිත මසුරු මල කඩෙන් වැහෙන්නේ කියලා ඒ විදිහට ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට ඒ අනුවත් අපිට පේනවා මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ දාන බෙදා දීම. දන් බෙදා දීම කියන එක. දැන් මේ පින්නතුනුත් දන්නවා දැන් අපිට මේ පහුගිය දවස් ටිකේ ওই අවුරුදු උත්සවය කියලා තියෙනවා. අපි මේ ජාතියට මේ බෞද්ධ සිරිත් පිරිත් තුලින් ජාතියට ලැබිලා තියෙන දායාදයක් තමයි මෙන්න මේ ධ්‍යාන පරිත්‍යාග ගුණය. ඒක මේ අවුරුදු උත්සවයේ පවා දකින්න ලැබෙනවා. මේ ඒ පළබර බක් මාසේ ඒ වාග්ය බෙදා හදා ගන්නවා තම තමන්ගේ නෑ හිතවතුන් අතර. ඒ වගේම දුගී මගී යාචකාදී ඒ හැම දෙනෙකුටම අසල් වාසීන් අතර ඒ තමන්ගේ වාග්ය බෙදා ගැනීමේ අවස්ථාවක් හැටියට අවුරුදු චාරිත්‍ර අතර තිබෙනවා. ඒ වගේම ඉදිරියට එන වෙසක් මාසේ දන්සැල් මේ හැම එකක්ම මේ අපේ ජාතියට ප්‍රදානමය සංකල්පය නිසා එකතු වෙච්ච වටිනා ගුණාංග. ඒ වගේම ඔය දැන් ආගන්තුක සත්කාර ආදී ඒ ගුණධර්ම මේවා දියුණු කිරීම තුළින් තමයි කෙනෙකුට තම තමන්ගේ සාංසාරික ජීවිතය සඵල කරගන්න අතරම අර හිතේ තිබෙන භයානක ලෝභය එහෙම නැත්නම් තණ්හාව කියලා කියන ක්ලේශ ධර්මය මට්ටු කරගන්න ඒ ක්‍රමක්‍රමයෙන් ඒ කපා හරින්න පුළුවන් වන්නේ. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දකින්ට රැෙහි අර දැන් මේ පින්නතුන් දන්නවා ඒ මහා මංගල සූත්‍ර ආදී ඒ සූත්‍ර දේශනා දෙවියන්ට දේශනා කළ සූත්‍ර බොහෝ විට රාත්‍රී කාලයේ බුදු පියාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා දේවතාවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු හැටියට. ඒ වගේ එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දකින්න පැමිණියා සේරී කියලා දිව්‍ය පුත්‍රයෙක්. මේ දිව්‍ය පුත්‍රය ඇවිල්ලා අසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා යේනම් දදන්ති සද්ධාය විපස්සන්නේන චේතසා තමේව අන්නං භජති යස්මින් ලෝකේ පරම්හිච. යම් කෙනෙක් පැහැදුණු සිතක් ඇතිව ශ්‍රද්ධාවෙන් දන් දෙද්ද ඒ අයට ආහාර පාන වලින් හිගයක් වෙන්නේ නැත මෙලවත් පරලවක්. ආහාර පාන ඒ අය සොයාගෙන එනවා වගේ ඒ වගේ ඒවයි හිගයක් වෙන්නේ නැත. තස්මා විනෙය්‍ය මච්ඡේරං දජ්ජා දානං මලාබිබු පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පාණිනං. එම නිසා ඒ මසුරු මලකඩ ජය අරගෙන ඒක මැඩපවත්වගෙන මසුරුකම ඉවත් කරලා දන් දෙන්නේ මොකද ඒකට හේතුව පරලොව පිහිටක් වෙනවායි සත්වයින්ට මේ පින් කියන જાතිය. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළාම අර සේරී කියන දිව්‍ය පුත්‍රයා තමන්ගේ අත්දැකීමක් ගැන කියනවා. භාග්‍යවතුන් වහන්සේ කියාපු කොයිතරම් සුභාසිතියක්ද ඇත්ත කාරණයක්ද කියන එක මගේ අත්දැකීමුනුත් පේනවායි. මම මනුෂ්‍ය ලෝකයේ ඉන්න කාලේ සේරී කියලා රජ කෙනෙක් වෙヒටියයි. සේරී නමින්ම රජ කෙනෙක් වෙヒටියයි. මම මේ දානීය කියන එක ඊටාම ඉහෙලින්ම පුරුදු කර කෙනෙක්. ඒ කියන්නේ ලෝකයා මාව හැඳින්නෙව්වේ දායකෝ දානපති දානස්ස වන්නවාදී කියලා. දායකෝ දානපති දානස්ස වන්නවාදී. මේ වචන තුනේ ලොකු ගැඹුරක් තිබෙනවා. දායක කියලා කියන්නේ දෙන තැනැත්තා. දානපති කියලා කියන්නේ ඒ දීමනාවන් පිළිබඳව ස්වාමි තත්වයටපත් වෙන තරමට මහා පරිමාණයෙන් දන් දෙන තැනැත්තා. දානස්ස වන්නවාදී කියලා කියන්නේ දන් දීම පිළිබඳව අනිත් අයටත් ඒ ගැන වර්ණනා කරනවා කියලා කියන්නේ ඒහි වටිනාකම කියලා දෙන. අන්න ඒක ඉහළම අංශයෙන්ම දායකයෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒ විදිහටයි මම මේ රජෙක් හැටියට ඉඳෙද්දී දන් දුන්නේ කියලා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. මම නුවර හතර දොරටු එහෙම දානශාලාවල් හදලා මහාන බමුණන්ට දුගී මගී යාචකාදීන්ට නිතිපතා දන් දුන්නයි. එහෙම දීගෙන යන අවස්ථාවේ එක් දවසක් අන්තස්පුර ස්ත්‍රීන්, ඒ කියන්නේ ඒ රජබිසෝවරුන් ඇවිල්ලා මට කිව්වයි, මේ රජතුමා විතරයි දන් දෙන්නේ, අපට දන් දෙන්න අවස්ථාවක් නැතේ, අපටත් අවස්ථාවක් දුන්නොත් හොඳයි කියලා. එතකොට ඉතින් රජු මම කල්පනා කරයි, මේ සේරී දේව පුත්‍රයා කියන්නේ මම කල්පනා කළයි, මම මේ දායකයෙක්, ඒ වගේම දානපතියෙක්, දානෙහි වර්ණාව කියන කෙනෙක්. ඒක නිසා මේ විදිහේ ඉල්ලීමක් කළාම මට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා හිතලා ඒ අන්තක්පුර ස්ත්‍රීන්ට අවසර දුන්නා පළමුවෙනි දොරටුවේ දාන සංවිධානය, එහෙම නැත්නම් දානය දෙන්න. රජුරුවන්ගේ දාන කටයුතු ඒ දොරටුවේ ඒක අවලංගු කළා. එතකොට ඔන්න ওই ටිකලක් යනකොට ඊළඟට එනවා ඒ රජුරුවන්ගේ රාජකුමාරවරු ආදී ඒ ක්ෂත්‍රීය පිරිස. රජපෞලටම ආයේදී ඒ ක්ෂත්‍රීය පිරිසත් ඇවිල්ලා ඔන්න ඊළඟට ඉල්ලීමක් කරනවා, දේවයන් වහන්සේ දාණය දෙනවා, ඒ වගේම දන්තස්පුර ස්ත්‍රීනෝ දාණය දෙනවා, අපට අවස්ථාවක් නැහැ කියලා කිව්වහම රජුරු අර විදිහටම කල්පනා කළා, මට දැන් මේ ඉල්ලීම අහක දාන්න බෑ කියලා දෙවෙනි දොරටුව අර කියාපු අර රජකුමාරවරුන්ට ක්ෂත්‍රීය අයට ඉඩ දුන්නා ඒක දන් දෙන්න. ඊළඟට ටිකලක් යනකොට ඔන්න ඒ යුද හමුදාවේ අය, බලසෙනඟ කියලා කියන්නේ සේනාපති ඒ සොල්දාදුවන්, ඒ අයත් ඇවිල්ලා අර විදිහම ඉල්ලීමක් කරනවා. දේවයන් වහන්සේත් දන් දෙනවා, අන්තස්පුර ස්ත්‍රීනුත් දන් දෙනවා, ඒ බිසෝවරුනුත් දන් දෙනවා, ක්ෂත්‍රීය කුමාරවරුනුත් දන් දෙනවා, අපිට තමයි අවස්ථාවක් නැත්තේ. අන්න ඒ අවස්ථාවේ ඒ රාජභටයින්ටත් දන් දෙන්න තුන්වෙනි දොරටුව ඉඩ දුන්නා. ඊළඟට හතරවෙනි වෙනවා බ්‍රාහ්මණ ගෘහපතිගෙන්, බමුණු ගෘහපති කට්ටිය, ඒ අයත් ඇවිල්ලා අර විදිහම ඉල්ලීමක් කළා. ඔන්න ඉතින් රජුන්ට හතරවෙනි දොරටුවත් දෙන්න සිද්ධ වුණා. හතරවෙනි දොරටුවේ දානශාලා පැවැත්වීම ඒ බ්‍රාහ්මණින්ට දෙන්න සිද්ධ වුණා. ඔන්න ඊළඟට දැන් ඊට කොට රජුරුවන්ගෙන් දානයක් නැහැ. ඊළඟට රාජපුරුෂයින් ඇවිල්ලා රජුරුවන්ට කියනවා, දැන් දේවයන් වහන්සේගෙන් කිසිම දානයක් දෙන බවක් පේන්නේ නැහැ කියලා. ඔන්න එතකොට එහෙම කිව්වහම මේ තාම සේරී දේව පුත්‍රයා කියනවා, ඒ අවස්ථාවේ මම කළේ මෙන්න මේකයි. එහෙමනම් සගයේනි ගිහිල්ලා අර ඒ පිට නගරයෙන් පිටතින් ලැබෙන, ඒ කියන්නේ ඈත ප්‍රදේශවලින් ලැබෙන අයබදු වලින් භාගයක් පමණක් රජගෙදරට එවන්න. අනිත් භාගය ඒ තැන්වලම මහාන බමුණන්ට අර කියාපු දුගී මගී යාචක ආදීන්ට දන් දෙන්න විදියට සලස්සන්න කියලා. අන්න ඒ විදියට මහා පරිමාණයෙන් දන් දීලා දැන් මම මේ විදින දිව්‍ය සම්පත් කොයිතරම්ද කියලා, කොච්චර කාලයක් මේ දිව්‍ය ලෝකේ ඉන්න වේද, කොයිතරම් මේකේ පින් තියනවාද කියලා මට ඒක ප්‍රමාණ කරලා කියන්න බැරියයි කියලා බුදු පියාණන් වහන්සේගේ වචනය කොයිතරම් සත්‍යද කියලා ඒ විදියට ප්‍රකාශ කර සේරී දේව පුත්‍රයා. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ දාණය දන් දීම කියන එක, දාන සංවිභාගය කියන එක, දන් බෙදා දීම, ඒ වගේම අනිත් අයටත් දාණයට අවස්ථාව සලසා දීම, මේ හැම එකක් තුළම විශාල පුණ්‍ය සම්භාරයක් කෙනෙකුට රැස් කර ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ හැම එකකටම වඩා වටිනා දේ තමයි මේ නිවනට යොමු කිරීම. මේවා තුළින් දැන් අපි දන්නවා දානීය ආනිසංස දක්වන, එහෙම නැත්නම් මහත්ඵල මහානිසංස වෙන දානයක් ගැන කියනකොට ඒ දාන දීමේ චේතනාවත් බලපවත් වෙනවා. නොයෙකුත් විදිහේ චේතනාවල් වලින් දෙන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට ඇති විශේෂ කැමැත්තක් නිසා, එහෙම නැත්නම් ඒ අයට බය නිසා, ওই විදිය නොයෙකුත් හේතුන්ගෙන්, එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ උත්පත්තිම බලාපොරොත්තුෙන් ඒවා නිවන ගැන කල්පනා කරලා බලනකොට ඒවා ඉහළම පරමාර්ථ නෙවෙයි. නියම අන්දමින් බලනවා නම් දක්වන්නේ බුදු පියාණන් වහන්සේ ගැඹුරුම පරමාර්ථය දන් දීමේ චිත්තාලංකාර චිත්ත පරික්ඛාරත්ථං දානන්දේති කියලා කියනවා. සිත අලංකාර කර ගැනීමටත්, සිතේ වැඩිවීමට අවශ්‍ය කාරණා සම්පූර්ණ කිරීමටත් සිතට පිරිකර කියලා කියන්නේ ඒකයි. ඒ සඳහායි දාණය දෙන්නේ. අන්න ඒක අර එතකොට ධර්මානුකූලව නිවනට උපකාර වෙන දාන පරමාර්ථය. ඒ කියන්නේ දැන් එතන චිත්ත අලංකාර කියලා කියන්නේ සිත අලංකාර කර ගැනීම. යම්කිසි සමාධියක් මේ දානීය තුලින් අපට ඇති කර ගන්න පුළුවන්. ඒක ධර්මයේ දක්වන්නේ චාගානුස්සති කියලා. අනුස්සති කර්මස්ථාන කියලා කියන අනුස්සති කියලා කියන්නේ නිතර මෙනෙහි කිරීම. දැන් බුද්ධානුස්සති කියන එක මේ පින්නතුන් හොඳට දන්නවා. බුදු ගුණ මෙනෙහි කිරීම, ධම්මානුස්සති ධර්ම ගුණ මෙනෙහි කිරීම, සංඝානුස්සති සංඝ ගුණ මෙනෙහි කිරීම. ඒ වගේම චාගානුස්සති කියන එකකුත් තිබෙනවා. මේ විශේෂයෙන්ම අර කියාපු දායක දානපති විදියේ අයට කරන්න පුළුවන් භාවනා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මොකද දැන් මේ මසුරු මලින් ගැබසීගත් සිත් ඇති ලෝකයා අතර මම මෙන්න මේ විදිහට ජීවත් වෙනවා. කොහොමද ඒක ධර්මයේ දැක්වෙන්නේ? විගතමල මච්ඡේරේන චේතසා. භාවු මසුරු මල ඇති සිතකින් අගාරං අජ්ජාවසති මුත්තචාගෝ පයත පාණී වස්සග්ගරතෝ යාචයෝගෝ දාන සංවිභාග රතෝ ආදී වචන වලින් දක්වනවා. නිතරම දන් දීමට සැදී පැහැදීගෙන ඊට සූදානම්ව අතහැරීමෙන් විශේෂ ඒක සතුටක් ලබනවා. ඒ වගේම යාචකයින්ට තමන් ළඟට එන්න සලස්වනවා. යාචයෝගෝ දාන සංවිභාග දන් බෙදා දීමෙහි අල්මක් ඇති කරගන්නවා. අන්න ඒ විදිහට මම මේ පරිත්‍යාගශීලීව ජීවත් වෙනවායි කියන ඒ හිතවිල්ල නිතර පවත්වනකොට ඒ තුලින් ඒ ප්‍රසාදය තුලින් සිත තැන්පත් වෙනවායි. නීවරණ ධර්ම ඉවත් වෙලා යම්කිසි සමාධියකට එනවායි කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. අන්න ඒ විදිහට ඒ චාගානුස්සති වශයෙන් සමාධියක් පවා ඇති කරගන්න පුළුවන්. ඒක තමයි චිත්තාලංකාර කියලා කියන්නේ. සිතක් අලංකාර වන්නේ සමාධිමත් වෙනකොටයි, තැන්පත් වෙනකොටයි. ඊළඟට සිතේ පිරිකර කියලා කිව්වේ ඒක අර විදර්ශනා වශයෙන් ගැඹුරින් එකක් හිතාගන්න පුළුවන්. දැන් ඔය දන් දීම කියලා කියන්නේ දැන් අතහැරීම පිළිබඳ මූලික ශික්ෂණයයි. ලෝකයා ඉතාම තමාගේ කියලා හිතාගෙන ඉන්න දේවල් වලින් මූලිකම දේ තමයි තමන්ගේ වස්තු සම්භාරය. රන් රිදී මුතු මැණික්, ඒ ඉඩකඩම් ආදී වශයෙන් තිබෙන ඒ බාහිර වස්තුන්. ඒක කොයි තරම්ද කියතොත්, ඒක කොයි තරම් දුර යනවද කියතොත්, අර බුදු පියාණන් වහන්සේ පිළිබඳව ඒ බෝධිසත්ව චර්ය ආවේ සඳහන් වෙනවා. වෙන එකක් තමයි අමුදරුවන් පවා දන් දුන්නා කියලා. ඊළඟට තමන්ගේ ශාරීරික කොටස් පවා ඇස්පිස් මස්ලේ. මේක තුලින් අර ක්‍රමක්‍රමයෙන් අනාත්ම ධර්මය මේවායේ තමාගේ නොවේ කියන හැඟීම හිතට කාවද්ද ගන්නවා. දැන් සුළු දෙයක් වුණත් Tamanට දෙනකොට කල්පනාවෙන් අර කියාපු විදර්ශනාත්මක වශයෙන් කල්පනා කරලා බලනකොට මේ වස්තුව මේ මෙතෙක් මගේ කියලා හිතාගෙන තිබුණ එක දැන් වෙන කෙනෙකුට දීම තුලින් මට ඒ පිළිබඳ ලෝභය ඒක ඉවත් කරගන්න එක අභ්‍යාසයක් වුණා. අර ත්‍යාග එතනම තමයි අර ත්‍යාග ගුණය තියෙන්නේ. අතහැරීම. අතහැරීම සඳහා කරන අභ්‍යාසයක් හැටියට සලකලා බලනකොට අන්න ඒක සිතේ වැඩිවීමට උපකාර වෙනවා විදර්ශනාත්මක වශයෙන්. ඉතින් ඒ විදිහට ඒ දාන සංකල්පය අපි නිතර කල්පනා කරන්න ඕන. අපි මේ නිතර හැමදාම පින් කළත් ඒ වායි ඇති ඒ පිනක් මහත්ඵල මහානිසංස කර ගැනීමට උපකාර වෙන කාරණා දන්නේ නැත්නම් ඒ ඥානවන්ත දන් දීමක් කියලා හිතන්න බෑ. ඒක නිසා තමයි මෙන්න මේ කාරණා ගැන සැලකිලිමත් විය යුත්තේ. දැන් කොතිකුත්තේ දානමය පින්කම් ලෝකයේ කෙරෙනවා. නමුත් අර කියාපු විදිහට සිත පිරිසිදු සිතකින් දෙනවද නැද්ද කියන එක ඇතැම් විට සැකයක්. ඒ වගේම දෙන අවස්ථාව විසිත පෙරලෙන්න ඉඩ තිබෙනවා. ඒකට සැලකිය යුතු ශ්‍රද්ධාවක්. දැන් දන් දීම කියන එක කාරණා දෙකක් නිසා මූලික වශයෙන් කාරණා දෙකක් හේතු කරගෙන දෙන ශ්‍රද්ධාවෙන් හරි කරුණාවෙන් හරි. ශ්‍රද්ධාව තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවයි දැන් ශාසනික වශයෙන් මේ දාණය දෙන්නේ. ඊළඟට දුගී මගී ආචක ආදීන්ට දීම කියන්නේ කරුණාවෙන්. කොයි හේතුවකින් හෝ ඒවා එහෙම දෙන අවස්ථාවේ සිත එකලස් කරගෙන නැවත පසුතැවිල්ලක් ඇති නොවන ආකාරයට දීපු දේ ආයි දුවල ගිහිල්ලා ගන්න විදියට හිතකින් නෙවෙයි. ඒ ගැන සතුටු වෙලා තුටු පහටු වෙන්න පුළුවන් ආකාරයටයි දන් දෙන්න ඕනේ. ඒ වගේම අර තමාගේ සුළු දෙයක් වුණත් ඊටාම අර බත් පින්න පිළිබඳ කතාව වගේ ඒ හැකියාව තිබෙන්න ඕන සුළු දෙයකින් පවා ඊටාමත්ම දුගී දුප්පත් කෙනෙකුට පවා තමන්ගේ යම්කිසි සුළු දෙයක් හෝ දීමේ ශක්තිය තිබෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඊළඟට ඒක මහත්ඵල මහානිසංස වන්නේ අන්න අර කියාපු ප්‍රතිග්‍රහක සම්පත්තිය අනුවයි. ඒක පිළිගන්න තරම් ಗುಣ සම්පත්තිය තිබීම. ඇත්ත වශයෙන් හැම දිනාටම දිය යුතුයි. ත්‍රිසෙනිකුටම පවා දිය යුතුයි. නමුත් ලෝකයේ ධර්මතාව අනුව දානයක් මහත්ඵල මහානිසංස වන්නේ ඒ ලබන පුද්ගලයාගේ ಗುಣ සම්පත්තිය අනුවයි. ඒක හිතා ගන්න පුළුවන්. දැන් ගොවිතැන් කිරීම පිළිබඳවත් ඒ සරු කෙතක වපුරපු අස්වැන්නෙන් තමයි වැඩි ආනිසංස ලැබෙන්නේ. වැඩි අස්වැන්නක් ලැබෙන්නේ. ව්‍යාපාර ගැන හිතුවත් ආයෝජනීය ගැන හිතුවත් එහෙමයි. නමුත් මේක සාමාන්‍ය ලෝකයේ තියෙන ගනුදෙනුවක් වගේ එකක් නෙවෙයි. මේක තමන්ගේ හිත හා කරන, තමන්ගේ හිත යා කරගෙන හිත සම්බන්ධ කරගෙන කරන ක්‍රියාවක්. බාහිර වශයෙන් පෙනෙන දෙයක් පමණක් නෙවෙයි දාණය. ඒ අනුවත් එතකොට මේ පරිත්‍යාගශීලීත්වයේ වටිනාකම අවසාන වශයෙන් අපිට මේ බාහිර වස්තු පමණක් නෙවෙයි තමන්ගේ කියලා හිතාගත්ත මේ පංචස්කන්ධේම අතහරින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි මේ රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ හිතින් අල්ලගත්තු මමත්වයේ වශයෙන් සලකාගත්තු හැම දෙයක්ම අතහැරින්න පුළුවන් ශක්තිය දක්වාම යනවා මේ දාන සංකල්පය. ඒක නිසා තමයි අර පාරමිතාවල දානෙන් පටන්ගෙන අනිත්‍යවත් එකතු වෙලා අන්තිමට ප්‍රඥාවෙන්ම ඒ විදර්ශනා ප්‍රඥාව වැඩි වීමෙන්මයි මේක කෙලවර වෙන්නේ. ඒ විදිහට මේ දාන සංකල්පය තුලින් අපි කල්පනා කරගන්න ඕන අපේ මේ එදිනදා ජීවිතේ මේ අපේ සංස්කෘතිය කියලා කියනවා එහෙම නැත්නම් අපේ සිරිත් විරිත් මේ හැම එකක්ම තුල ගැබ් වෙලා තිබෙනවා මේ බෞද්ධකම නිසාම දන් දීමේ වටිනාකම. එහි සම්පූර්ණ අගය තමයි තේරුම් අරගෙන මේ දීර්ඝ සංසාරයේ තමන්ට උපකාර වෙන පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨාවಂತಿ පායන්න. මේ විදිහ ප්‍රතිෂ්ඨාවක් නැත්නම් මහා භයානක අපාය ආදී තැන් වලට යන්න සිද්ධ වෙනවා. රහත් තුනත් සමහර විට අර දන් දීම ආදී ඒවා නොකර කෙනාට ඒ තමන්ගේ ජීවිතයේ යහතින් ගත කරන්නට අවශ්‍ය පරිස්කාර ආදීවත් ලැබෙන්නේ නැහැ. මසුරුකම නිසා, ඊර්ෂ්‍යාව නිසා, ඒ විදිහ දුක්ඛිත තත්ත්ව ලබාගත්තු සංඝයා වහන්සේලා පිළිබඳව පවා ඒ ධර්මයේ සඳහන් වෙනවා. ඒක නිසා මේ දන් දීම කියන එක මුළු හිතින්ම දීම කියන එක සම්පූර්ණයෙන්ම ආයත් ආරෝග්‍යයන් පසු තෙවිල්ලක් ඇති වෙන ආකාරයට නොවේ. දෙන්න කලිනුත් දෙන අවස්ථාවෙත් දුන්නට පස්සෙත් සම්පූර්ණයෙන් මේ ගැන තමන්ගේ හිතේ ඇතිවෙච්ච පිරිසුදුකම ගැන හිතන්න පුළුවන් තත්ත්වයක් ඇතිව දන් දෙන්න ඕන. අර ත්‍යාග කියලා කියන්නේ අතහැරීම. ඒක තමන්ට විශාල ශක්තියක්. තමන්ට වෙන හැම ආපදා ආදියකදී අර දන් දුන්න අවස්ථාව ගැන හිතන්න ඕන. ඒ දුන්න අවස්ථාවේදී මගේ හිතේ ලොකු සොම්නසක් ඇති වුණා. ඒ සහල්ු බවක් ඇති වුණා. අන්න ඒ විදිහට මේ ආපදාව තුනත් මම කල්පනා කරන්න ඕන කර්මානුරූපව. මේක මට වෙන්න තිබුණු දෙයක් වෙන්න පුළුවන් කියලා ඒ ගැන පසුතැවිල්ලක්, ඒ ගැන දුක් වීමක් නැතුව හිත හදා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ওই විදිහට මේ දාන සංකල්පය තුලින් අපේ මේ ජීවිතය සරු කර ගන්න පුළුවන්. මේ භයානක අන්දමට සමාජයේ යන්නේ මේ පින් දහම් ආදිය ගැනවත් තැකීමක් නැතිව. නමුත් ඒ අතීත කථාන්තර තුලින් පමණක් නෙවෙයි මේ කාලයේ හෙළි වෙන වෙනොයිකුත් සිද්ධි ආශ්‍රිනුත් අපට පේනවා. මේ බුදු පියාණන් වහන්සේ වදාළ කර්මය සහ විපාක අතර ඇති සම්බන්ධතාව මේක ඉබේ වෙන දෙයක් නෙවෙයි. අපි මේ වාසනාව උදාවයි භාග්යයි කියලා සැලකන එක ඉබේ වෙන දෙයක් නෙවෙයි. මේක අතීත පින නිසා අපට ලැබෙන තත්ත්වයක්. නමුත් ඒ ලැබුණු පමණින් අපි එයින් උදම් වෙලා මාන්නය ඇති කරගෙන අනියම් මන්දමින්නේ ලෝභය මසුරුකම ඇති කරගෙන මේක කාබාසිනියා කළොත් අනාගතයේ ඊටමත් භයානක තත්ත්වවලට යන්න පුළුවන් වෙනවා. ඒ වෙනුවට කරන්න ඕනේ අර නෝචේ පාර ගවේෂිනුව කියලා කිව්වේ නිවන් පරතර දකින්න ගැන හිතන පුද්ගලයා හැමතිස්සෙම තමන්ට ලැබූ ඒ වස්තුව පරිහරණය කරන්නේ අර නිවනට උපකාර වෙන ආකාරයට. නිවනට උපකාර වෙනවා කියලා කියන්නේ දුගතිය වළක්වලා සුගතිපාමීව සුගති පැත්තට නැඹුරුව ඊළඟට ගැඹුරින් මේ ගැන තමාගේ සිත තුළ ඇති වෙන පරිවර්තනය ගැන සලකා බැලීමෙන් ඒක අධ්‍යයනය කිරීමෙන් විදර්ශනාත්මක වශයෙන් ඒක නිවනට ප්‍රඥාව වඩා ගන්නවා. ඒ තුලින් අන්න ඒ විදිහට මේ බාහිර වස්තු හැම එකක්ම අපි කල්පනා කරන්න ඕන අපේ මේ සංසාර ගමන කෙටි කර ගැනීමට. ඒවත් නැත්නම් ඒ සංසාර ගමනේ ඇති භයානක ප්‍රපාත අපාය ආදී ඒ තැන්වලින් ප්‍රේත ලෝක ආදී තැන්වලින් බේරීමට උපකාර වෙන අන්දමට අපි මේ වස්තු පරිහරණය කරන්න ඕන. දැන් ප්‍රේත ලෝකයේ විශේෂයෙන්ම දැන් අපාය ගැන කල්පනා කරලා බලනකොට ප්‍රේත ලෝකවල උපදින්නෙම අන්න අර කියාපු මසුරු මලකඩ වැඩි දැඩි ලෝභය කුම්මැහිකම ඇති අය තමයි. එහෙම නැත්නම් තම තමන්ගේ වස්තු වලට දැඩි ලෙස තණ්හාව ලෝභකම ඇතිව මේ යන අය තමයි ප්‍රේත ලෝකවල උපදිලා භයානක අන්දමින් දුක් විඳින්නේ. ආහාර පාන නැතුව, වස්ත්‍ර නැතිව ඒ විදිය තත්ත්ව වලටපත් වෙන්නේ. මේ වයි කෙනෙකුට දෙන්නෙකුට වෙන දේවල් නෙමෙයි, මහා ධනවත් අය පවා අර සිතානන් වගේම මහා ධනවත් අය පවා මේ දාන සංකල්පය ගැන නොතකා හැරීමෙන් මේක සාමාන්‍ය සුළු දෙයක් කියලා සැලකීමෙන් ඒ දිනදා තමන්ට ලැබුණු මේ වස්තුව තමනුත් එයින් ප්‍රයෝජනෙ නොගෙන අනිත් අයටත් නොදී ඒක එකම විනාශයටපත් වෙනවා. ඒකයි අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ සතුරන් අනික් අය විසින් තමන් විනාශ කරන්න වගේ තමාම ඒ මෝඩ පුද්ගලයා තමාව නැති කර ගන්නවා කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේගේ වචන අනුව අපි කල්පනා කරන්න ඕනේ මේ සසරින් එතර වීමේ ගමන මේ තමන් ඉන්න තැනින්මයි ආරම්භ වෙන්නේ. ඇත්ත වශයෙන් මේක ගැඹුරට යන එකක් තමයි. නමුත් මේ අර කියාපු විදිහට අපි කිව්ව පාරමී ධර්ම අතරත් පුණ්‍ය ක්‍රියා අතරත් සංග්‍රහ වස්තු අතරත් හැම එකෙම දානීය මුලට තියෙන්නේ මොකද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. මොකද මේ තමන්ට පුළුවන් තැනින් තමන්ගේ වස්තු පරිහරණය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිපත්තිය අනුව දැන් ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ඊළඟට ගන්න පියවර තමයි දන් දීම. ඒක නිසාම තමයි ඒ බුදු පියාණන් වහන්සේගෙන් කෙනෙක් ඇහුවාම මේ ශ්‍රද්ධාව ඇති පුද්ගලයා කොයි විදියක කෙනෙක්ද කියලා එතන දක්වලා තිබෙන දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනය මච්චේරමලං සවේ සද්ධෝති උච්චති. ශ්‍රද්ධාවන්ත පුද්ගලයා හඳුන්වලා තිබෙන්නේ සිල්වතුන් මහන්සියලා දකින්න කැමති ධර්මය ආසන්න කැමති. ඒ වගේම මසුරු මල ඉවත් කළා දන් දීමට සූදානම්. ඒ තුල අපිට පේනවා අර ශ්‍රද්ධාවත් එක්කම යන ගුණයක් තමයි දාණය, දාන සංකල්පය. ඒ අර විශේෂයෙන්ම ශාසනික වශයෙන් කල්පනා කළ බැලුවා. අබුද්ධෝත්පාද කාලවල එහෙම ඒ විදිහේ ලෝකෝත්තර ගුණ සම්පන්නිය ඇති අය නැතත් රජවරු පවා, එහෙම නැත්නම් ඒ ධනවතුන් ඥානවන්ත ධනවතුන් පවා අර විදිහට දානශාලා පිහිටුවාගෙන දුගී මගී යාචකාදීන්ට ඒ කාලේ ප්‍රකට සමන බ්‍රාහ්මනාදීන්ට දන් දුන්නු බව දක්වනවා. එතකොට මේ ලෝකේ කවදත් පවතින වටිනා චාරිත්‍ර ධර්මයක් මේ දන් දීම. මේක තුල අපේ නිවනට උපකාර වෙන ටික තමයි, මේක පදාර්ථය වගේ ටික තමයි ත්‍යාග ගුණයයි. ත්‍යාගය අර ආර්ය ධනිය කියලා කිව්වේ අතහැරීම. මේක හොඳට කල්පනා කරගන්න ඕනේ. මේ තමන් ඇත්ත වශයෙන්ම අතහැරීම කියන එක අතින් ගිලිහී යාම නෙවෙයි මෙතන. දැන් අර සමහර කෙනෙකුට මේක දෙන්න පුළුවන්. නමුත් හිතෙන් ඒක අල්ලගෙන අන්න ඒක කල්පනා කරන්න ඕනේ. ඇතැම් විට කෙනෙක් යමක් දෙනවා. නමුත් ඒක හිතෙන් අල්ලගෙන අර සිටුවරේ අයගෙන පසුතැවිලි වුණේ ඒකයි. මේක කම්කරුවෙකුට හරි දුන්නා නම් මට වැඩක් ගන්න තිබුණා කියලා හිතුවා. හිතෙන් ඒක අල්ලගත්තා. එහෙම නෙවෙයි, මේක දෙන්නකෝ සම්පූර්ණයෙන්ම මේ ගැන අපේක්ෂාව ඉවත් කළා. මේකේ තියෙන ආනිසංසත් තේරුම් ගන්න ඕන. මේ අතහැරීම තුලින් මම කෙනෙක් සුවපත් කළා, සැපවත් කළා. ශාසනික වශයෙන් නම් අර විදිහට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන ඒවා කෙනෙකුට දෙනවා කියලා හිතාගෙන පූජා කරන ඕන. ආහාරමය දානයක් නම් අනිත් ඒවත් ඒවායේ ඒ තැනැත්තාට ඒ තුලින් ලැබෙන සැනසීම ගැන හිතලා සැනසෙන්න ඕන. ඒකම තමගේ පරිත්‍යාගය. මේවා මට විඳින්න තිබුණු දේවල්. මොකද මේ දීමනාවක එහෙම නැත්නම් දානීය කියන එක ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි. කොයිතරම් වස්තු සම්භාරය තිබුණත්, උතුරායන තරමට තිබුණත්, තණ්හාව කියන එක මහා සමුද්‍රයට උපමා කරලා තියෙන්නේ කවදාවත් මහමූද පිරෙන්නේ නැති වගේ තණ්හාව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ මහාට ඇත ඉතිරිය දෙමි යන සිත හැම රට රජසිරි සැප ලදුවත් නැත කියලා අර ලෝවැඩ සංගරා වේ දක්වන්නේ. මේ මට ඇත ඉතිරි හරිය මම දෙනවා කියන හිත මේ මුළු ලෝකෙම, එහෙම නැත්නම් හැම රටේකම රජසිරි ලැබුවත් කෙනෙකුට ඉබේ පහළ වෙන්නේ නැත. ඒක නිසා සංසාර පුරුද්ද අනුව, ඒ පුරුද්ද අනුවයි මේ කෙනෙකුට දන් දීම කියන ඒ චේතනාව පව පහළ වෙන්නේ. ඒ පුරුද්ද ඇති කරගත්තේ නැත්නම් ක්‍රමක්‍රමයෙන් වෙන්නේ අර ලෝහ භාණ්ඩයක මල කඩ බැඳෙන්න වගේ තමන්ගේ හිතේ මල කඩ බැඳෙනවා. මල කඩ බැඳිලා අන්තිමට තමනුත් විනාශ වෙනවා. ඒ තමන් ඇසුරු කරන අයත් ලෝකයාත් විනාශ මුඛයට ගෙන යනවා. වැරදි ආදර්ශයකුත් දෙනවා. අන්න ඒක නිසා මෙවැනි ගුණ ධර්ම ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. කොයිතරම් අපි බුද්ධියට තැන දුන්නත් අපේ ප්‍රායෝගික වශයෙන් ජීවිතය අර ගුණ ධර්ම පැත්තට නැඹුරු කරන්නේ නැත්නම් දන්නේම නැතුව ඒක වංචක ධර්මයක් වෙනවා. Taman ලෝකයාට අර ගැඹුරු දේවල් කිව්වට මොකද, ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් තමන්ගේ ජීවිතය අන්ත ප්‍රපාතයට වැටෙනවා සාංසාරික වශයෙන්. මේ නිසා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ මුල් ප්‍රතිපත්තියේ ඉඳලම තමන්ගේ කටයුතු කරන්න හිතාගන්න හොඳ අවස්ථාවක්. ඉතින් අපි අර කිව්වේ ඒ දැන් අවුරුදු උත්සවය කියන එක තුල තිබෙන ඒ ගුණ ධර්ම ගැන තමයි කල්පනා කරන්න ඕනේ. ඒක විනෝද වෙලා කාබාසිනියා කියලා නටලා කාලා බීලා ඉවර කරන දෙයක් නෙවෙයි. මේ අවුරුදු චාරිත්‍ර තුලත් තිබෙනවා දොළොස් මහකට වරක් හෝ ඒ තමන් ලබාගත්තු ධන ඒ වස්තු සම්භාරය තම තමන්ගේ නෑහිතවතුන් අසල්වාසීන් අතර බෙදා හදාගෙන ඒ අයටත් උපකාර කරමින් ඔවුන් හා එකතු වෙලා ඒ ආගන්තුක සත්කාර ආදිය කරමින් යුතුකම් ඉෂ්ට කරමින් ඒ විදිහට එතනක් තියෙන දාන සංකල්පයයි ඊටත් වඩා අර දන්සල් දීම ඒක අතීතයේ ඉඳලා එන සිරිතක්. දුගී මගී යාචක ආදීන්ට ඒ පිසක් සමයේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ සදහැවතුන්ට විශේෂයෙන්ම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ආහාර පාන හෝ වෙන දේවල් හෝ දන් දීමේ සිරිතක් මේ රටේ තිබෙනවා. දන්සල් පැවැත්වීම මේ හැම එකක් තුලින්ම කරන්නේ තමන්ට ඉතුරු වෙන්නේ මේක. අර කියාපු ත්‍යාග ගුණය, පරිත්‍යාග ගුණයයි. තමන්ගේ හිත වැඩෙනවා, ලෝභය මර්ධනය වෙනවා. ලෝභ ද්වේෂ මෝහ කියන කෙලෙස් මුල් තුන නිසායි මේ කාලයක් අපි මේ සංසාරේ ඉන්නේ. එතකොට ලෝභය ඉවත් කිරීමට, තණ්හාව මර්ධනය කර ගැනීමට, තණ්හාව කියලා කියන්නේ පිපාසය, ඒක මර්ධනය කර ගැනීමට නම් ඒක මූලික අභ්‍යාසය තමයි තමන්ගේ බාහිර වස්තු ධන ධාන්‍ය ආදී දේවල් දීමෙන් ආරම්භ කරන එක. අර බුදු කෙනෙක් නම් කයි තනන් ලොකු පාරමී ශක්තියක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ දාන සංකල්පයේ අන්තයට කෙලවරටම ගෙන යනවා තමන්ගේ ඇස්විස් මස්ලේ පවා දෙන තරමට. එතකොට ඒ පරිත්‍යාගය තුළ ඇති වටිනා ඒකේ වටිනාකම අපි නිතර කල්පනා කරන්න ඕන. එදිනදා ජීවිතයේ තමන්ගේ වත් පොහොසත් ගම් ගැන අමුතු තැකීමක් නැතිව අවස්ථානුකූලව ඒ අසල් වාසීන්ට හෝ දුකටපත් වූවන්ට හෝ අවස්ථානුකූලව පිහිට වීමත් ශාසනික වශයෙන් මේ දානමාන ආදී චාරිත්‍ර හැටියටම කිරීම නොවේ, නුවණින් කල්පනා කරලා මේවා තුළින් ඒ ශාසනික වශයෙන් සංඝයා වහන්සේලාට හෝ ඒ ඔවුන්ට වෙන සේවය ගැනත් කල්පනා කරලා, මේක චාරිත්‍ර වශයෙන් නෙමෙයි කියන්නේ. ඒ තුලින් අපිට හිතේ කුසල් ශක්තිය වැඩෙනවා. ඥානවන්තව දන් දීමක් වෙනවා. ඔන්න ඔය විදිහට මේ බුදු පියාණන් වහන්සේ වදාළ ගාථාව ආශ්‍රිත මේ කථාන්තර ආශ්‍රිත අපේ ජීවිතයට එකතු කරගන්න වටිනා ගුණ ධර්ම රාශියක් තිබෙනවා. දාන සීල භාවනා කියන පුණ්‍ය ක්‍රියා තුනෙන් තමයි කෙනෙකුට මේ සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන් වන්නේ. දානේන ආරම්භ කරන බාහිර වස්තු පරිත්‍යාගය සීලෙන් කරන්නේ. මොකද්ද ඊළඟට? කය වචනේ හික්මවා ගැනීම. තමා කැමති දේ තමයි ඒ සීලෙන් අහක් කරන්න සිද්ධ වෙන්නේ. සතුන් මැරීමට තමන්ගේ හිත කියනවා, හොරගම් කිරීමට කියනවා, කාමිත්‍යාචාරයට බොරු කීමට, මත්පැන් බීමට, මේවාට හිත කියනවා. නමුත් මේවා අතහැරීමක් එතනත් කරන්නේ. දානේ තියෙන්නේ අතහැරීමක්, සීලේ තියෙන්නේ අතහැරීමක්. ඊට වඩා ගැඹුරට යනවා භාවනාවෙන් කරන අතහැරීම. ඒකට දාන කියලා නොකියුවත් ඒකත් පරිත්‍යාගයක්. මොකද්ද එතන පරිත්‍යාගය? භාවනාවක් කරන්න කොයි තරම් පරිත්‍යාගයක් කරන්න ඕනද කියලා මේ පින්නතුන් දන්නවා. එදිනදා ජීවිතයේ තමන්ගේ විනෝද මාර්ග හැටියට සලකන, එදිනදා ජීවිතයේ සලකන දේවල් රාශියකින් හිත මෑත් කරගන්න සිද්ධ වෙනවා. පළපුරුදු රාශියක් හිතෙන් අහක් කරලා ලෝකයේ බදාගෙන නැහෙන හිත ඒක ඉවත් කරලා කුසල් පැත්තට, අකුසල් පැත්තට දුවන හිත ඒ වලකලා කුසල් පැත්තට යොමු කරන්න ඕන. එතනත් තියෙන පරිත්‍යාගයක්. එතනත් එක දානයක් පරිත්‍යාගයක් හැටියට හිතන්න ඕන. අර පටන් ගත්ත අතහැරීමම එතන කියන්නේ. එතකොට දානය කියන එක වෙන් කළ දක්වලා සාමාන්‍ය පොදු ජනයාට විතරක්, මෝඩ අය විතරක් කරන දෙයක් හැටියට සලකන්න නරකයි. තමන්ගේ මේ අධ්‍යාත්මය දියුණු කර ගැනීමේ මූලික පියවරක් ඒකයි. බාහිර වස්තු පරිත්‍යාගයෙන් ආරම්භ කරන එක, ඊළඟට තමන්ගේ කය වචන හික්මවා ගැනීම, ඒ පරිත්‍යාගයේ චේතනාව උපකාර කරගෙන එතනත් අතහැරීම. ඒ අතහැරීම තුනින් තමන්ගේ සිතේ වැඩිම වගේම සමාජයටත් විශාල ශාන්තියක් සැරසෙනවා. මේ පස්පව් වලින් වැළකී සිටීම තමාගේ සිත වැඩිවීමට, සිත පිරිසිදු වීමටත්, බාහිර ලෝකයේ ඇතිවන ව්‍යාකූලතා උපද්‍රව විනාශ ඒවා නැති කර ගැනීමටත් උපකාර වෙනවා. ඊළඟට භාවනාමය වශයෙන් කල්පනා කරනකොට ඒකත් ඇතම් කෙනෙක් හිතනවා ඒ විදිහට පැත්තකට වෙලා මේ අතපය හකුළුවගෙන ඉඳීමෙන් ලෝකයාට සමාජයට සේවයක් වෙන්නේ නැති කියලා. අන්න එතන කල්පනා කරන්න ඕනේ. දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ ලෝකයේ දානමය වශයෙන් කරන්න පුළුවන් හැම පින්කමක්ම මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන ඒ මෛත්‍රී ධානයේ උපදවාගෙන ඇති කරගන්න ශක්තියෙන් දහසෙන් පංගුවක්වත් වටින්නේ නැද්ද කියලා. ඒ කියන්නේ මහා අර මෙතෙක් මේ අපි ප්‍රකාශ කළ මහා දාන් දීම ආදී හැම එකක්ම යටයි මෛත්‍රී සිතට. මෛත්‍රී දියුණු කරගත්තු මෛත්‍රී සිතකින් විකිරණ අර ඉදිරියට එහෙම අපි දැන් කියන්නේ අලුත් වචන වලින් ඒ කිරණ විහිදුවනවා කියලා. ඒ කොයි ආකාරයෙන් කිව්වත් ඒ මෛත්‍රී සිතක් විහිදුවීම තුලින් ලෝකයාට ලැබෙන ශාන්තිය, ඒක තුල තිබෙන කුසල ශක්තිය, ඒකට පරාදයි, ඒක පරාද කරනවා අර සියලුම බාහිර වශයෙන් කරන දන්තීන්. එතකොට එතනින් පේනවා අර භාවනාමය වශයෙන් සිත දියුණු කරගත්තු කෙනෙක් ලෝකයාට කොයි තරම් විශාල ශාන්තියක් උදා කරනවද කියලා. ඒ මෛත්‍රී සිත තුලින් බෝධිසත්ව චරිතයවල තවත් ඒ වගේම සිත දියුණු කර අය ඒ මෛත්‍රිය තුලින්ම විශාල විනාශයක් වළක්වාගත්තු හැටි තමන්ට වෙන උපද්‍රව පමණක් නෙවෙයි ලෝකයාටත් විශාල ශාන්තියක් ඇති කරනවා. එතකොට ඒක කරෙත් අර කියාපු පරිත්‍යාග ශක්තිය නිසා. එතෙන්දී එතන අතහැරියේ තමාගේ හිත සාංශාරික වශයෙන් දුවන කෙලෙස් වලින් ඉවත් කළා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ සමාධියට උපකාර වන ගුණධර්ම, විදර්ශනාවට උපකාර වන ගුණධර්ම ඒවා දිනු කරලාගත්තු හිතයි. එතකොට මේ මෛත්‍රී චේතෝ විමුක්තියෙන් වන ආනිසංසය එතන දක්වලා තියෙන. අනිත් ඔක්කොම දාන පරාදයි. නමුත් ඒ හැම එකක්ම පරාද වෙනවා ලෝකෝත්තර ගුණධර්ම වලට. ඒකයි අපි දැන් මේ ආරම්භ කළ අවස්ථාවෙත් මෙතන පසේබුදු රජාණන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තියෙන් අපට පේනවා. පසේබුදු රජාණන් වහන්සේ කෙනෙක්ගේ බුදු කෙනෙක් පහළ වෙන්න කලින් කියන්නේ අබුද්ධෝත්පාද කාලයක නෙවෙයි, බුදු කෙනෙක් පහළ වෙන කාලයක බුදු කෙනෙක් ඇත්ත වශයෙන්ම උපදින්න ටික කාලයකට කලින් ඒ කාලය දක්වාම පසේබුදුවරුන් පහළ වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ සෝත්සාහයෙන්ම අතීත පාරමී ශක්තිය අනුව තමන් අර දෙවෙනි තත්ත්වයේ ලෝකයේ දෙවෙනි තත්ත්වයට ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් වෙනවා. නමුත් ලෝකයා දන්නේ නැහැ මේක. ඒක නිසා අර වැරහැලි වගේ සිවුරු පෙරවාගෙන පිණ්ඩපාතේ වැඩියාම සාමාන්‍ය හැටියටයි සලකන්නේ. ඒ නිසාම ඇතම් කෙනෙක් වැරදි විදියට කල්පනා කරලා වැරදි විදියට පිළිපැදලා අගෞරව කරලා නිගරු කරලා නිරාදුක් විඳිනවා. අනිත් අතින් සුළු දානයක් හෝ දීලා හිත පහදවගෙන ඒ පමණකින් විශාල සැප සම්පත් ලබනවා. දැන් මෙතන මේ සිතානන් දන් දෙන්න කියලා විධාන කළා. අර වචන ටිකට, ඒ වචන ටිකට හත්වරක් දිව්‍ය ලෝකේ උත්පත්තිය ලැබුවා, හත්වරක් සිටු තනතුර ලැබුවා. එතකොට දන් දුන්න අයට කොයි විදිය විපාකයක් ආනිසංසයක් ඇද්ද කියලා හිතා ගන්න පුළුවන්. එයින් පේනවා අපට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට අනුත්තරම් පුණ්‍යක් හෙත්තන් ලෝකස්ස. ඇත්ත වශයෙන්ම ලෝකයාට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි තමන් පින්කෙත් බවට පත් වීම. දිහෝවා පැවිදිහෝවා කියාපු ලෝකෝත්තර ගුණ සම්භාරයෙන් ඒ තුලින් පේනවා අපට අර හැම එකකම මේ අතහැරීම අන්තිමට තමන්ටයි, තමන් කරා එනවා ආනිසංස වශයෙන්. අර සුළු බාහිර වස්තු අතහැරීමේ ආනිසංස දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සම්පත් ලබා ගැනීමට උපකාර වෙනවා. ශීලමය වශයෙන් අතහැරීම ඒකත් විශේෂයෙන් හොඳ උත්පත්ති ලැබීමට. මොකද මේ පින්නතුන් දන්නවා තිරිසනුන් හැටියට හැසිරෙන අය තිරිසන් ලෝකෙට යනවා. ප්‍රේතයින් හැටියට හැසිරෙන අය ප්‍රේත ලෝකවල උපදිනවා. යක්ෂයින් හැටියට හැසිරෙන අය යක්ෂයින් හැටියට යක්ෂ ලෝකවල උපදිනවා. දෙවියන් බ්‍රහ්මයින් හැටියට හැසිරෙන අය දේව දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අන්න ඒ විදිහට තමයි එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ හැම එකකම අවසාන ආනිසංස අපකරා එනවා. බාහිර වස්තු දාණයෙන් අර විදිහට ඊළඟට ශීල ආදී ගුණ ධර්ම වලින් හොඳ උත්පත්තියක් ලබනවා. ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ලබා ගන්න උපකාර වෙනවා. ඊළඟට ඊටත් වඩා එක තමයි භාවනාමය වශයෙන් ඊ타මත්ම ගැඹුරු අන්දමේ හිත දියුණු කරගෙන මේ මුළු මහත් සංසාරික දුකින් මිදලා පරම ලෝකෝත්තර ඒ ගුණ ධර්ම දියුණු කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ප්‍රතිවේදයෙන් ලෝකයේ ශ්‍රේෂ්ඨතම බුදුපසේ බුදුමහරහත් කියලා කියන ඒ තත්ත්වවලටපත් වුණොත් අන්නේ අවස්ථාවේ මුළු මහත් ලෝකයාටම විශාල ශාන්තියක් මොකද අර නියම පින්කෙතක් බවට පත් වීම. අන්නේ විදිහට කල්පනා කරනකොට මේ දානේ අතහැරීම මේකෙන් පටන් ගන්න ගමන කොයිතරම් ඈතට යනවද කියලා කල්පනා කරන්න ඕන. දාන පාරමිතාවෙන් පටන් ගන්න ඒ බෝධිසත්ව චරිතය අවසානයේ ප්‍රඥා පාරමිතාවෙන් කෙලවර කරගෙන අර විදිහට බුද්ධත්වයට පත් වුණා. ඒ හැම එකක්ම කල්පනා කරගෙන අපි මේ ආද වටිනා පොයේ දවසේ මේ පින්නතුන්ගේ චිත්තසංතානී මේ එදිනදා හැමදාම හැම කෙනෙක්ම කරන දන් දීම කියන එක මේකේ ඇති නියම වටිනාකම තේරුම් අරගෙන තමන්ගේ දානයේ මහත්ඵල මහානිසංස කරගැනීමට උපකාර වන විදිහේ ධර්ම කාරණා ටිකකටයි කන් දුන්නේ. අද මේ ධර්ම ශ්‍රවණය තුලින් මේ පින්නතුන්ගේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා කියලා කියන ඒ ගුණ ධර්ම වැඩා ගැනීමට උපකාර වෙන ධර්ම ශ්‍රවණය ඒකට හරියට හිත යොදාගෙන හුම්කන් දෙනවනම් එතකොට අද දින මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය තම තමන්ට මෙලොව වශයෙන් උති ප්‍රාර්ථනා පරිදි නිර්වාණ අවබෝධය සඳහා බණ භාවනා කරනවනම් ඒ බණ භාවනා සම්පූර්ණ කරගෙන අර කියාපු ඊට ඇති බාධක ධර්ම ඉවත් කරගෙන උපකාරක ධර්ම ලං කරගෙන හැකි තාක් ඉක්මනින් මේ සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවන් සැනසීමට මේ ධර්ම ශ්‍රවණය මේ කුසල හේතු ආසනා වේවා. මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය ඒ වගේම ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් වගේම තම තමන්ගේ ඥාතීන් ඇතුළු අවිචියේ සිට අකිනිටා දක්වා වූ සියලු සත්වයෝම මේ ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාමය මේ කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී දුගති තත්ත්ව වලින් අක්මී දිසුගති තත්ත්වලට පත් වී කල්යාණ මිත්‍ර ආශිර් ලබා ඒ සියලු භාවනා කටයුතු සම්පූර්ණගෙන උතුම් අමා මහ නිවන් සැනසීමට මේ උපනිෂ්ඨ හේතු වේවා කියලා හම් ප්‍රාර්ථනා කර ගන්නවා. මේ ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට මේ ගාථා කියලා පින්කම්මන එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ පතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. දාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති. ආකාසට්ඨා දුම්මර්ථා දීවානාගා මහිද්ධිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා දුම්මර්ථා දීවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා දුම්මර්ථා දීවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා ශෝකප්පත්තාච නිශෝකාන්ති සම්බේති පාණිනෝ. විමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පස්සියා. විමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පස්සියා. ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝතු යාව නිබ්බාන පස්සියා. සබ්බීතියෝ යජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු. මාතේ භවත්‍යන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථිභවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථිභවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථිභවන්තු තේ. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්තේ සම්ම සම්පත්ති නිච්ච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්භ්‍යතු.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.